Honorable Gayanta Karunathilaka.
Garu Niyojya Kathanayakathumani. මේ සභාව විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජනය කරපු මන්ත්‍රීවරුන් 7 දෙනෙක් පිළිබඳව ශෝකය ප්‍රකාශ කරද්දී මම කැමැති පළමුවෙන්ම හීන් මහත්මයා ලියනගේ මැතිතුමාගෙන් මගේ කතා ආරම්භ කරන්න. මේ පාර්ලිමේන්තුව විවෘත කරමින් පස්සේ මුල් කාලයේ මහජනතාවට විවෘත කරා අලුත් පාර්ලිමේන්තුව බලන්න එන්න අවස්ථාවක් ලබා දීලා තිබුණා. එතකොට හීන් මහත්මයා ලියනගේ මැතිතුමා ගුරුවරයෙක් හැටියට සාමාන්‍ය පුරවැසියෙක් හැටියට පෝලිමේ ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව බලන්න කටයුතු කරා. එදා පෝලිමේ ඇවිල්ලා බලපු පාර්ලිමේන්තුව අකණ්ඩව 13 වසරක් රත්නපුරේ ජනතාවගේ කැමැත්තෙන් මන්ත්‍රීවරයෙක් හැරීට ඇවිල්ලා එතුමාට කටයුතු කරන්න අවස්ථා තුනක් මැතිවරණවලින් දිනලා මේ සභාව නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. එතුමා ගුරුවරයෙක් හැරීට තමයි තමන්ගේ ජීවන වෘත්තිය ආරම්භ කරේ. පාසල් ගණනාවක කටයුතු කරා පමණක් නෙමෙයි හම්බන්තොට වගේ දිස්ත්‍රික්කවල විතාරන්දිණී වගේ ස්කෝලවල දුෂ්කර සේවයේ එතුමා නිරත වෙලා සමහර කාලවල ඒ ප්‍රදේශවල ගිහින් නතර වෙලා දරුවන්ට උගන්වපු විශිෂ්ට ගුරුවරයෙක් හරිනත් අපි දකිනවා. එතුමා බොහොම පිරිසිදු කිසිම චෝදනාවක් නොලබපු නිහඬව තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරපු ජනතා පුත්‍රයෙක්. හැබැයි එතුමා විප්ලවකාරී චරිතයක් හැටියටත් නොඑක් අවස්ථාවල ක්‍රියා කරා. මට මතක් වෙන මම දන්න එවැනි අවස්ථා දෙකක් විතර මම මතක් කරන්න කැමතියි. ඒ කාලේ විපක්ෂයේ ඉන්නකොට විමධ්‍යගත මුදල් නොලැබෙනකොට එතුමත් තවත් මන්ත්‍රීවරු කීප දෙනෙකුත් මේ සභාවේ ඒ වෙනුවෙන් සටන් කරලා උපවාස කරලා අන්තිමට එතුමට පාර්ලිමේන්තුවේ තහනමකටත් ලක් වෙන්න සිද්ධ වුණා කෙටි කාලයකට. ඒ වගේම තමයි 89 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නතර වෙන්න සිද්ධ වුණේ සාවස්ත්‍රී හරි එහෙම නැත්නම් තැප්රබේන් හෝටලේ හරි. ඒ වෙලාවේ මන්ත්‍රීවරු කීප දෙනෙක් එක්ක එකතු වෙලා එතුමා මේ සභා ගර්භයට ඇවිල්ලා පැදුරක් දාගෙන නිදාගෙන අපට හරි තැනක් මන්ත්‍රීවරුන්ට කොළඹාවම ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න ලබා දෙන්න කියන උද්ඝෝෂණය කරා. ඒක ප්‍රතිඵලයක් හැටියට මාදිවල නිවාස සංකීර්ණය මන්ත්‍රීවරු වෙනුවෙන් ලබා දෙන්නට එවකට රජයේ කටයුතු කරා. ඒ වගේම රුවන්පුර විද්‍යාපීඨයේ රක්වාන ආශ්‍රය ඇති කරන්න එතුමා පුරෝගාමි මෙහෙවරක් ඉෂ්ට කරා. එතුමා මට පාර්ලිමේන්තුවේ ඇතුලේ එකට මන්ත්‍රීවරු හැටියට ක්‍රියා කරන්න නොලැබුණත් එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මම ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ සභාපති හැටියට ඉන්නකොට රත්නපුරේ කුඩා තේවතු හිමියන්ගේ කටයුතු වලදී නියං ආධාර බෙදෙන උත්සවවලදී අපි දෙදෙනා එකට හිතවත්ව ඒ කාලේ ඉඳලා කටයුතු කරා. නමුත් මට පසු කාලයේ වාග්ය ලැබුණා එතුමාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නේ වන වරුණ ලියනගේ වර්තමාන මන්ත්‍රීතුමත් අපිත් එකට පාර්ලිමේන්තුවේ ඉන්නත් දේශපාලනය කරන්නත් අවස්ථාවක් ලැබුණා. එතුමට හොඳ භාර්යාවක් ලැබුණා සිරිමා ඉන්ද්‍රාණි මැතිණිය. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වරුණ පියාගේ අඩිපාරේ යන බොහොම නිහතමානීව පොදු ජනතාව අතර සිටමින් ජනතාවගේ ආදරය දිනාගත්ත නිහතමානී තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට අද ක්‍රියා කරන. එතුමාගේ අනිත් පුත්‍රයා ව්‍යාපාරිකයෙකු ලෙස දමිත මහේෂ් ශ්‍රීනගේ මහත්මයා කටයුතු කරන. එකම දියණිය නුෂාරි නිර්මිතා ලියනගේ වැනි දරුවන් එතුමා සමාජයට දායාද කර. එනිසා මම මේ වෙලාවේ මීට වැඩි වෙලාවක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතාමත්ම නිහතමානී හොඳ මන්ත්‍රීවරයෙක් හැටියට තමයි හීන් මහත්මයා ලියනගේ මැතිතුමා අපි දකින්නේ. එතුමාගේ අභාවය ගැන ඒ මැතිනියටත් වරුණ ඇතුළු සහෝදර පිරිසටත් අපේ සංවේගය පළ කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සභාව සෝභාමත් කරපු විශිෂ්ට චරිතයක් තමයි ඩික්සන් ජේ පෙරේරා මැතිතුමා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කළා, කලක් එක්සත් ජාතික පක්ෂයටත් සම්බන්ධ වුණා. රට ජාතිය ආගම ගැන අවංක කැක්කුමක් තිබුණු නායකයෙක් හැටියට තමයි ඩික්සන් ජේ පෙරේරා මැතිතුමා අපි දකින්නේ. එතුමා කුඩා කාලේ ඉඳලම දේශපාලනයට උනන්දුවක් දැක්වුවා. මාර්ගම විද්‍යාකර මහවිද්‍යාලයේ අධ්‍යාපනය ලබද්දී විවාද කණ්ඩායමේ කැපී පෙනෙන කතිකයෙක් හැටියට එතුමා කටයුතු කරා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරීක වුණා. අද නියෝජ්‍ය කතානායකතුමනි, දේශපාලනඥයෝ ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් කියන්නේ කිසිම දෙයක් නැතුව දේශපාලනයට ඇවිල්ලා මහා ප්‍රකෝටිපතියෝ හැටියට ජීවත් වෙන හැටි ගැන කතා කරනවා. ඒකට හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි ඩික්සන් ජේ පෙරේරා චරිතේ. ඉතාම ධනවත් පවුලක ඉඩම් හිමි, අලියතුම් පවා හිමි පවුලක සමාජිකයෙක් හැටියට ඉපදිලා එතුමා දේශපාලනයට බොහෝ මුදල් වියදම් කරලා, තමන්ගේ දේශපාලන පක්ෂයට මුදල් වියදම් කරලා, කිසිම දූෂිත පුද්ගලයෙක් හැටියට, කිසි තැනක නමක් කියවෙන්නේ නැති පුද්ගලයෙක් හැටියට බොහොම අවංකව කටයුතු කරපු, දේශපාලන නිසා බොහෝ දේවල් නැති කරගත්ත පුද්ගලයෙක් හැටියට තමයි ඩික්සන් ජේ පෙරේරා මැතිතුමා අපි දකින්නේ. එතුමා බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුව තියෙනකොට පරණ පාර්ලිමේන්තුව, දැන් ජනාධිපති ලේකම් කාර්යාලයේ තියෙන තැන තමයි පාර්ලිමේන්තුව රැස් වුණේ. එතුමා හැමෝගෙම හොඳ මිත්‍රේ. ඒ කාලේ මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් නතර වුණේ ශ්‍රාවස්ත්‍රී. එතුමාගේ පියාට තිබුණ කොම්පැනි වීදියේ කාසල් හෝටලේ කියලා හෝටලයක්. මන්ත්‍රීවරු කාගෙත් හොඳ මිත්‍රයෙක් වෙච්ච ඩික්සන් ජේ පෙරේරා මැතිතුමා පියාගේ කාසල් හෝටලෙන් තමයි හුඟක් ශ්‍රාවස්ත්‍රී හිටපු සහෝදර මන්ත්‍රීවරු දවල්ට රැයට කෑම ගත්තේ. ඒ තරම් මිත්‍රත්වයෙන් එතුමා කවුරුත් එක්ක ආශ්‍රය කරා. ඩික්සන් ජේ පෙරේරා මැතිතුමාගේ තිබුණ හොඳ හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමේ ලක්ෂණයක්. කොයිම වෙලාවකවත් තමන්ගේ හදවතට විරුද්ධව තීන්දුව ගත්තේ නැහැ. තමන්ගේ පක්ෂයෙන් වුණත් මොන බලපෑම ආවත් වැරදි තීරණයක් නම් එතුමා කෙලින් හිටගත්තා. වී අලවි මණ්ඩලය අහෝසි කරන්න යනවා කියවම ඒකට විරුද්ධව විනය පරීක්ෂණ පිට විනය පරීක්ෂණ දාද්දී එතුමා ඒ වෙනුවෙන් පෙනී හිටියා. එක්තරා අවස්ථාවක මට මතකයි පාර්ලිමේන්තුව ආණ්ඩුවේ ඉඳලා විරුද්ධ පක්ෂයට ක්‍රොස් ඕවර් කරා. ඒ වගේ කටයුතු කරපු පුද්ගලයෙක්. බණ්ඩාරනායක මැතිනිත් එක්ක, චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය එක්ක, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එක්ක, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමා වැනි නායකයෝ සමග ඉතාම කිට්ටුවෙන් වැඩ කරා. මේ සභාවේ හිටපු ඉතාම දක්ෂ චතුර කතිකේ මට මතකයි එතුමා කැස්බෑවේ අතුරු මැතිවරණයට ඉල්ලනකොට ඉතාම තරුණ වයසේ හිටියේ බොහොම ප්‍රියමනාප තරුණෙක් හැටියට ජනතා ආකර්ෂණය දිනාගත්ත දේශපාලනඥයෙක් හැටියට හිටියා. නිතරම ඔහුගේ මූණේ සුන්දර හිනාවක් දකින්න තිබුණා. අපි දැක්කහම, අපි හම්බුණාම බොහොම ලෙන්ගතුව අතින් අල්ලගෙන සුහද ශීලීව අපේ තියෙන විවිධ සම්බන්ධකම් මතක් කරමින් එතුමා හැමතිස්සෙම කටයුතු කරා. කලක් ඔස්ට්‍රේලියාවේ ෆස්ට් සෙක්‍රටරි හැටියටත්, නේපාලයේ නියෝජ්‍ය තානාපති ලෙසත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලත් නිරත වෙන්න ඩික්සන් ජේ පෙරේරා මැතිතුමාට පුළුවන්කම ලැබුණා. ඒ නිසා වටිනා දේශපාලනඥයෙක්ගේ අභාවය ගැන අපේ සංවේගය අපි පළ කරනවා. නාලනී අබේදීර ජයවික්‍රම පෙරේරා මැතිනියට, එතුමාගේ භාර්යාවට, ඒ වගේම සුදීර පෙරේරා පුතණුවන්ට, චතුර ජෛනිකා පෙරේරා දියණියට අපේ සංවේගය පළ කරන හැටියට ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, මේ සභාව නියෝජනය කරපු තවත් වැදගත් මන්ත්‍රීවරයෙක් තමයි චූල බණ්ඩාර මැතිතුමා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරේ. එතුමා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලෙත් කොළඹ නීති විද්‍යාලෙත් අධ්‍යාපනය ලැබලා නීතිඥවරයෙක් හැටියට පත් වුණා. චූල බණ්ඩාර මැතිතුමා පිරිමි හතර දෙනෙක්, ගැහැණු හය දෙනෙක්, සහෝදර සහෝදරියෝ දහ දෙනෙක් අතර වැඩුමලා හැටියට තමයි ඒ පවුලට නායකත්වය දුන්නේ. එතුමාගේ පියත් මේ සභාව නියෝජනය කළා. 1977 ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව පිහිටවනකොට කළුබණ්ඩාර රත්නායක මැතිතුමා එතුමාගේ පියා පඬුවස්සූර මන්ත්‍රීවරයා හැටියට පත් වුණා. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව දීර්ඝ කාලයකට පස්සේ රාජ්‍ය වප්මගුල් උත්සවයක් සංවිධානය කරන්න කටයුතු කරා. අපිට මතකයි අපි පාසල් ශිෂ්‍යෝ හැටියට ඒ දේවල් දැකපු හැටි. ජේ.ආර්. ජනාධිපතිතුමත්, ප්‍රේමදාස අගමැතිතුමත්, ඊ.එස්. සේනානායක කෘෂිකර්ම ඇමතිතුමා ඇතුළු මැති ඇමතිවරු ඔක්කොම පඬුවස්සූරට ගිහිල්ලා ඒ වප්මගුල් උත්සවය එතුමා සංවිධානය කරපු උත්සවයට සම්බන්ධ වුණා. පඬුවස්සූර ඒ වප්මගුල් උත්සවය එතුමා සංවිධානය කරමින් පස්සේ එතුමාට නමක් පට බැඳුනා පඬුවස්සූර රජ්ජුරුවෝ කියලා. එතුමාගේ සහෝදර මන්ත්‍රීවරු එතුමාට ආමන්ත්‍රණය කර ඊට පස්සේ රජ්ජුරුවෝ කියලා. මේ චූල බණ්ඩාර මැතිතුමා නීති විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ නීති ශිෂ්‍ය සංගමයේ සභාපති හැටියටත් පත් වුණා. මම අහලා තියෙනවා එතුමා නීති විද්‍යාලයේ ඉන්නකොට එතුමාගේ සමකාලීන මිත්‍රයෙක් හැටියට එවකට බෙලියත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමත් නීති විද්‍යාලයේ හිටපු බව. එතුමා රසායන විද්‍යාව පිළිබඳ උපකාරක පන්ති පැවැත්වුවා. ඒ කාලේ අපිට මතකයි බම්බලපිටියේ ටෙම්පල් ලේන් එකේ තියුණු ඒ ස්ථානයේ රසායන විද්‍යා ටියුෂන් ගුරුවරයෙක් හැටියට හිටියා. පසු කාලයක පෞද්ගලික බැංකුවක නීති කළමනාකරුවන් ලෙසත් ක්‍රියා කරා. එතුමාගේ පවුලේ තවත් සමාජිකයෙක් පස්සේ වයඹ පළාතේ මහැමතිවරයෙක් හැටියටත් ක්‍රියා කරා. නිමල් බණ්ඩාර මැතිතුමා. ඒ නිසා එතුමා වටිනා සේවයක් කරපු මන්ත්‍රීවරයෙක් හැටියට අපි දකිනවා. එතුමාගේ අභාවය ගැන රෝහිණී පුෂ්පා බණ්ඩාර මැතිණියටත්, ප්‍රබෝධිනී සහ තුලානි දීනියන් දෙපළටත්, සිතත් බණ්ඩාර පුතණුවන්ටත් අපේ සංවේගය අපි මේ වෙලාවේදී පුද කරන්න අවශ්‍යයි. ඊළඟට මේ අපේ සභාව මෑතක් වෙනතුරුම නියෝජනය කරපු අපි කවුරුවත් නොහිතපු වෙලාවක අවුරුදු 57ක් වෙනි ආයු වින්දනය කරලා අභාවයට පත් වෙච්ච ලොහාන් රත්නත්තේ මැතිතුමා ගැනත් වචනයක් කිව යුතුව තිබෙනවා. එතුමා සම්භාවනීය පෞලක මහනුවර උපත ලැබුවා. මහනුවර ත්‍රිත්‍ර විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙක් හැටියට, විශේෂයෙන්ම රගර් ක්‍රීඩාවේ කැපී පෙනෙන පුජ්‍යලයෙක් හැටියට පාසල් අධ්‍යාපනය ලැබුවා. පස්සේ එතුමා සමාගම් අධ්‍යක්ෂකවරයෙක් හැටියට රැකියාවක් කරා. අනුරුද්ධ රත්නත්තේ මැතිතුමාගේ අභාවයෙන් පස්සේ ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වෙලා එතුමා විවිධ තනතුරු දැරුවා. විශේෂයෙන්ම අවුරුදු 57ක් වුණාට ජීවත් වුණේ අමාත්‍යාංශ 7ක රාජ්‍ය ඇමති හැටියට ක්‍රියා කරලා තියෙනවා. විෂයන් ගණනාවක අමාත්‍යවරයෙක් හැටියට ක්‍රියා කරන්න ඔහු භාග්‍ය ලැබුවා. මහා මාර්ග රාජ්‍ය ඇමති විතක, තවත් විතක මැණික්හා ස්වර්ණාභරණ ආශ්‍රිත රාජ්‍ය ඇමති, පන්දනාගාර හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය ඇමති, තවත් අවස්ථාවක වරාය හා නාවික කටයුතු රාජ්‍ය ඇමති, නාගරික සංවර්ධන රාජ්‍ය ඇමති, වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන වැනි අමාත්‍යාංශවල රාජ්‍ය ඇමති. එනිසා එතුමාත් අපි මේ සභාවේ කටයුතු කරන හැටි දැකලා තිබෙනවා. මම එක කාරණයක් විතරක් කියනවා, මගේ මතකයේ තියෙන එතුමා තමන්ගේ නායකත්වයට ලොකු ගෞරවයක් තිබුණා. වැඩිහිටියෝ පිළිබඳව හැඟීමක් තිබුණා. මට මතකයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ ඉස්සරහා පේලියේ කෙරවලේ ආසනයේ තමයි හිටියේ අන්තිමට. ලොහන් රත්නත්තේ හැමතිස්සෙම පිටිපස්සෙන් ඇවිල්ලා තමන්ගේ නායකයා අසුන් ගන්නකම් එතෙන්ට වෙලා හිටකන ඉඳලා කණ්ණාඩි හරි අතින් අරන් ඇවිල්ලා තියෙනවා. මහින්ද ජනාධිපතිතුමාට යන්න අවශ්‍ය වෙලා පස්ස බලනකොටම ලොහන් ටක් ගාලා දුවගෙන එනවා පිටිපස්සෙන් එක්කන් යනවා කැන්ටිමට ගියත් හෙවණිල්ල වගේ හිටියා ඒ වගේ ගතිගුණ අපි එතුමා තුලින් දැක්කා ඒ නිසා එතුමාගේ මැතිණියටත් දරුවන්ටත් පවුලේ අයටත් අපේ සංවේගය අපි පුද කරමු ඒ වගේම තමයි මේ සභාව නියෝජනය කරපු තවත් වටිනා පුජ්‍යලේ වයිජී පද්මසිරි මැතිතුමා වයිජී පද්මසිරි හිටපු නියෝජ්‍ය අමතිතුමා ලංකා සමසමාජ පක්ෂයේ විවිධ තනතුරු හොබවපු පාසල් යන කාලේ ඉඳලම ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමාගේ ආශ්‍රය ලැබපු දේශපාලන කටයුතු වල නිරත වෙච්ච සබරගමුවෙන් බිහිවෙච්ච විශිෂ්ට දේශපාලනඥයෙක්. එතුමා ඉතාම තරුණ වියේදී වයස අවුරුදු 20 දී විතර රුවන්වැල්ල සමසමාජ තරුණ බල මණ්ඩලයේ ලේකම් සභාපති තනතුරු දැරුවා. රුවන්වැල්ල සමසමාජ පක්ෂ බල මණ්ඩලයේත් ලංකා සමසමාජ පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් බල මණ්ඩලයේත් ඒ විතරක් නෙමෙයි සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරික සභිකයේ හැටියටත් සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයේ කුලෙසත් ලංකා සමසමාජ පක්ෂයේ ජාතික සංවිධායක දුරයක් දරමින් ජාතික දේශපාලනයේ නිරත වෙච්ච ප්‍රබල චරිතයක්. 1988 ප්‍රථම පළාත් සභා මැතිවරණයට එවකට රටේ පැවති දේශපාලන තත්ත්වය ගැන නොතක භීෂණ කාලයකදී සබරගමු පළාත් සභාවට තම පක්ෂයෙන් ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කළා. එතෙන් පටන් අවුරුදු 11ක් පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ තවත් අවුරුදු 11ක් විරුද්ධ පක්ෂයේ අකණ්ඩව අවුරුදු 22ක් පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් සභානායකවරයෙක් වැනි තනතුරු දරමින් පළාතට ලොකු සේවයක් කළා. 2010 පැවති පාර්ලිමේන්තු මැතිවරණ ජයගෙන එතුමා පාර්ලිමේන්තුවට ආවා. රාජපක්ෂ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් ලෙසත් 2013 ඉඳලා 2015 දක්වා ඒ ආණ්ඩුවේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියටත් කටයුතු කරා. 2015 ජනවාරි 9 වෙනිදා යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සේ එතුමා විපක්ෂයට ඇවිල්ලා විපක්ෂයේ කාර්යභාරය ඉටු කරමින් විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙසත් කටයුතු කරා. නොතාරිස්වරයෙක් ලෙස දිගටම හිටියා. අවුරුදු 25ක් දාම්පාසල් ගුරුවරයෙක් ලෙස කටයුතු කරා පමණක් නෙමෙයි ප්‍රදේශයේ පෙරපාසල් දියුණු කිරීමටත් පාරවල් සහ පාලම් රැසක් ඉදි කරන්නටත් රුවන්වැල්ලේ එන්.එම්. පෙරේරා අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව ඉදි කිරීම වැනි වැඩ කටයුතු රාශියක් ඉටු කිරීමට වයිජී පද්මසිරි හිටපු මන්ත්‍රීතුමා සමත් වෙලා තිබෙනවා. එනිසා එතුමාගේ අභාවයෙන් සංවේගයටපත් භාර්යාවටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධාරිණියක් මෙන්ම හිටපු සභාගමු පළාත් සභා මන්ත්‍රීවරියක් වන වත්සලා ජනාධරී පද්මසිරි එතුමාගේ දියණියටත් අපේ සංවේගය අපි මේ වෙලාවේදී පුද කරමු. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි ආචාර්ය මර්වින් ඩී ද සිල්වා මැතිතුමා 1989-94 කාලේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරලා තිබෙන්නේ. අපිට එතුමාව ආශ්‍රය කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් තමයි එතුමා කටයුතු කරේ. එතුමා හොඳ උගත් මන්ත්‍රීවරයෙක්. ඇත්ත වශයෙන්ම මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේත් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය සමත් වුණා. ඇමරිකාවේ එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ විද්‍යාපති සහ ආචාර්ය උපාධිය ලබාගත් එතුමා උගත් මන්ත්‍රීවරයෙක් හැටියට තමන්ගේ දැනුමෙන් මේ ජාතික රැයිස්තු මන්ත්‍රී දුරෙන් රටට විශාල මෙහෙවරක් ඉෂ්ට කරන්න උත්සාහ කරපු මන්ත්‍රීවරයෙක්. එතුමා පුවත්පත්වලට බොහොම ලිපි රචනා කරලා තියෙනවා. ඊට අමතරව ආර්ථික සංවර්ධනයේ කෘෂිකර්මයේ විද්‍යාව හා දේශපාලන විද්‍යාවට අදාළ පොත් ගණනාවක් රචනා කරපු පුද්ගලයෙක්. කෘෂිකර්ම ශේෂ්‍යයට අදාළ පර්යේෂණ හා උපදේශන සේවා රාශියකුත් ඉටු කරපු පුද්ගලයෙක්. එනිසා ආචාර්ය මර්වින් ඩී ද සිල්වා මැතිතුමාගේ අභාවය ගැන අපේ සංවේගය එතුමාගේ පවුලේ සියලු දෙනා වෙත අපි මේ වෙලාවේදී පුද කරනවා. නියෝජ්‍ය කතානායකතුමනි අවසාන වශයෙන් මේ සභාව නියෝජනය කරපු මාණික වාසගර කනක සභාපති ඉලවේන්දන් මැතිතුමා පිළිබඳවත් වචනයක් දෙකක් හරි කිව යුතුව තිබෙනවා. එතුමා යාපනයේ ශාන්ත දෝසප් විද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. එතුමාගේ පියා දුම්රිය ස්ථානාධිපතිවරයෙක්. එතුමා දේශපාලනයට එන්නට ඉස්සෙල්ලා ශ්‍රී ලංකා මහබැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ දෙමළ භාෂා පරිවර්තන අංශයේ ප්‍රධානියා හැටියට කටයුතු කළා. ඊට පස්සේ එතුමා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ කොළඹ සහකාවේ සභාපති ලෙස කටයුතු කරා කලක්. 1983 දී ඉන්දියාවට ගිහිල්ලා ඉලමේන්දන් මහත්මයා නැවත ලංකාවට ආවේ 2000 වසරේදී. 2004 දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආවා. එතුමා 2007 වසරේදී මාස 3ක් විදේශගත වෙලා හිටියා. නිවාඩු ගැනීමට බැරිවීම නිසා එතුමාගේ මන්ත්‍රීතුරේ අහෝසි වුණා කියන එක තමයි අපි අහලා තිබෙන්නේ. අපිට මතකයි මේ සභාවේ ඉන්නකොට ඉතා සුහදව අපි දැක්කත් hina වෙලා වචනයක් දෙකක් කතා කරන පුරුද්දක් තිබුණු. ඉතා සරල චරිතයක් හැරිට අපි වටාගෙන හිටපු පුජ්‍යලයෙක් මාණික වාසක කනක සභාපති ඊලවේන්දන් මන්ත්‍රීතුමා. මේ සියලුම මන්ත්‍රීවරුන් ගැන අපේ සාතිශය සංවේගය අපි පුද කරමින් ඒ පෞල්වල උදවිය වෙත අපේ සංවේගය පළ කර යවන හැටියට ඉල්ලා හිටිමින් ඔවුන් සියලු දෙනාටම බෞද්ධෝ හැටියට නිවන් සුව ලැබේවා ඔවුන් අනු අදහන ආගමට අනුව ඒ බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.